సన్నిత్ సమరసింగ్
గారు మంతుమణి, మేమ కాలే మట ලබා දීම ගැන ඔබතුමාට స్తుතිවන්ත වෙනවා. ඒ වගේම අද අපේ රංජිත් පද්දුම් බණ්ඩාර ගරු අමතුමාගේ වැසීස්ත්‍යත්, ඒ වගේම තලතාතු කෝරළ මැතිණියගේ වැසීස්ත්‍ය ගැන කතා කරනකොට මට වචන කීපයක් කතා කරන්න ලැබුණ ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි රංජිත් පද්දුම් බණ්ඩාර ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යංශ ගැන කතා කරනකොට අද එතුමා විශාල කාර්යභාරයක් කළා තිබෙනවා. රජයේ නිලධාරීන්ට ඒ වැටුප් වැඩි කරලා ලබා දීම ගැන, ඒ වගේම පොලිසියේ නිලධාරීන්ටත් ඒ වැටුප් වැඩි කිරීම ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද අපි රජයේ සේවය ගැන කතා කරනකොට ඉතාමත් වැදගත් සේවයක් රජයේ නිලධාරීන් ඉටු කරනවා. හැබැයි ඒ වගේම අද අපි කියන්න කැමති ඒ නිලධාරීන් ඒ කරන සේවය ඉදිරියට ගෙනියන්නත්, තව කාර්යක්ෂමව ජනතාවට සේවය කරන්නත් අපි ඒ ලබා දෙන තාක්ෂණය, මම දන්නවා ඩිජිටල් අමාත්‍යංශය හරහා, ඒ වගේම විද්‍යා තාක්ෂණ අමාත්‍යංශ හරහා, විශේෂයෙන්ම අද අන්තර්ජාලය හරහා, ඒ වගේම ෆයිබර් ඔප්ටික් ඒ ලබා දෙන ඒ යටිතල පහසුකම් හරහා අත අපට හැකි වෙලා තිබෙනවා. සෑම ආයතනයක්ම එකතු කරලා ඒ දක්ෂයන් හුවමාරු කරගෙන විශේෂ කාර්යභාරයක් සහ එපමණක් නෙමෙයි හොඳ සේවයක් ඒ අපේ මේ ජනතාවට ලබා දෙන්න. එම නිසා ඒ ජනතාවට ඒ ලබා දෙන සේවය හරියාකාරව ලබා දෙන්න, ඒ වගේම විනිවිදභාවයෙන් ලබා දෙන සේවය ඉතා වැදගත් කියන එක අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අද අපි දන්නවා ගරු මන්තුමනි, අපි මේ රජයේ සේවය ගැන කතා කරනකොට අද මං හිතන්නේ නිලධාරියෙක් සිටිනවා 14 දෙනෙකුට සේවය කරන්න. අද අපි ගමට ගියත් නිලධාරි විශාල පිරිසක් ගම තුල ජනතාවගේ සුභසිද්ධිය සඳහා කටයුතු කරනවා. එතකොට අපි මේ නිලධාරින්ගෙන් සහ නිලධාරියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ ජනතාවට කරන සේවය. අපි දන්නවා ග්‍රාමීය මට්ටමෙන් ගත්තහම, වසම් මට්ටමෙන් ගත්තහම සිටිනවා කෘෂි නිලධාරි සිටිනවා, ආර්ථික සංවර්ධන නිලධාරි සිටිනවා, ඒ වගේ සමුද්ධි නිලධාරි සිටිනවා, මේ වගේ. එතකොට තව නිලධාරීන් කීප පොලක් සිටිනවා. මේ අය මේ ගමේ සිටින මේ ජනතාවට, ග්‍රාම සේවක ග්‍රාම නිලධාරිතුමා සිටිනවා, මේ අය මේ ගමේ අපේ ජනතාවට ඒ සේවය පක්ෂභේදයෙන් තොරව හරියව ඉටු කරලා දෙන්න කියන එක අපි මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. මොකද අපි දන්නවා එක එක කාලවලට මේ ඒ වගේම අපේ ජනතාවට සේවය කරනකොට නිලධාරීන් සමහර විට නැත්තම් ඒ අය කරන්නේ පක්ෂභේදය ඉදිරියට අරගෙන පාක්ෂිකත්වය ඉදිරියට අරන් සේවය කරන. ඒක නැතුව ජනතාවගේ අවශ්‍යතාවය අනුව ඒ සේවය ඉටු කරා නම් මීට වඩා කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබා දෙන්න පුළුවන් කියලා අපි කියා සිටිනවා. ඒ වගේම අපි ඒ ගරු අමාත්‍යතුමා ඒ අමාත්‍යංශ තුලම ආපදා තියෙනවා. ඒ ආපදා වලට ඉදිරියට යන වැඩපිළිවෙල හදලා තියෙන එතුමියට අපි එතුමාට ඒකට ස්තුතිවන්ත වෙනවා. වගේම විශේෂයෙන්ම අද කතා කරන්න ඕන දෙයක් තමයි
මේ මණ්ඩලතුමා තව විනාඩි 3ක් තියෙන්නේ.
ඕ මිස් අමාත්‍යංශ ගැන අධිකරණ අමාත්‍යංශ අපේ අධිකරණ අමාත්‍යතුමිය විශාල සේවයක් කරගෙන යනවා. ඒ වගේම විශේෂ අධිකරණ පිහිටුවලා ඒ පිහිටුවෙම තුලින් නඩු විගසින් අහන්න. හැබැයි මෙතන මේ දේ ගැන කතා කරනකොට අපි එදා 2015 අපි කියන්න ඕන විශාල යුද්ධයක් කරලා මේ රටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්න, ඒ වගේම මේ රටේ නීතිය තහවුරු කරන්න, මේ නීතිය ආධිපත්‍ය තහවුරු කරන අපි වැඩ කටයුතු කරා. හැබැයි අද එදා අපි දන්නවා විශේෂම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගන්නකොට ජනාධිපති වර්ණය තුළ විශාල භීෂණයක් ඇති වුණා 2015. ඒ භීෂණය තුළ රඹුක්කන ආසනය අපි කතා කරන්න ඕන ගන්නකොට එදා ඒ හිටපු දේශපාලඥයෝ ඒ වපරපු භීෂණය තුළ අහිංසක එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෙක් එදා ඒ ඡන්ද ව්‍යාපාරයට එකතු වෙලා කටයුතු කරනකොට එදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ ජනාධිපතිවරයා කරන්න වැඩ කරනකොට රැස්වීමට ගිහින් එන වෙලාවේ කොට ඒ මිනිස්සයා පස්සේ මේ විශාල මැර කල්ලියක් මහීපාලගේ මැර කල්ලියක් පන්නලා කොටනකට පොලිසියට ගියා. පොලිසියට ඇතුළේදී ගිහින් කොටලා එළියට අරගෙන කකුල් දෙක කඩලා පොලිසිය ජීප් එකේ ගහලා ඒ මිනිහයාට තුවාල කරා. කළ ස්පිරිතාලේට ගෙනියනකොට ෆෙචර් එක උඩත් කකුල් දෙක කැඩුවා. කඩලා ගෙනල්ලා මෙහෙම උස්සගෙන ඇවිල්ලා මේ මිනිහයා මැරෙන්න යන වෙලාවේ ගෙනල්ලා මගේ මිදුලට දැම්මා. මිදුලේ දාලා තිබා අපි උස්සගෙන ගිහින් ඉස්පිරිතාලේට ගෙනහිල්ලා කටයුතු කරා. ඒක නඩුවක් යනවා තව එනතුරු. ඒ නඩුවේ මොනවද වෙලා තියෙන්නේ? ඒ කඩපු මිනිස්සු ඒ මිනිහයාට තුවාල කරපු මිනිස්සුත් තව අත්අඩංගුවට අරගෙන නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම මහමැතිවරණේ අපි මතක් කරන්න ඕනේ ලොකු ප්‍රශ්නයක් වුණා. මහමැතිවරයාගේ පස්සෙන් යන නැත්තම් ආරක්ෂාව ලබා දෙන පොලිසිය කියලා අකුරු ගහලා තියෙන එකේ කේරළ ගංජා කිලෝ 5ක් අරගෙන අහු වුණා. ඉතින් ඒ නඩුවල තව වෙනතුරු මොනවද වෙලා තියෙන්නේ කියලා
දන්නේ
නැහැ. මට වෙලාවද අපි මේ ජනාධිපතිවරයාගෙන් අහන්න ඕනේ මේ මිනිසුන්ට නඩුවලත් ආරක්ෂාව ලබා දෙනවද කියන එක. එම නිසා මේවට ඉක්මන් පිළිතුරු ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටින් මගේ වචන සුභව අවසන් කරනවා.
ස්තුතියි. ඊළඟට කරෝ රසන්ද අලගේවන්න ඔබතුමාට විනාඩි 11යි.
මට තව විනාඩි 3ක්
කතා.
මුලස්සන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද මුලින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ අපේ රටේ ප්‍රධාන සේවාවන් 6ක බඳවා ගැනීම, මාරුවීම්, උසස් වීම ඔබතුමාලගේ අමාත්‍යාංශයේ දැවැන්ත රාජකාරිය අතුරින් එක රාජකාරියක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම අපේ රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනවල විශේෂිත වූ සේවාවන් පිළිබඳ, විශේෂම ගණකාධිකාරී සේවය, විද්‍යාත්මක සේවය, මේ ආයතනවල බොහෝ පුරප්පාඩු තිබෙනවා. ඉතින් මේ නිසා මෙවැනි පුරප්පාඩු මේ ආයතනවල තිබෙනකොට ඒ ආයතනයේ බලාපොරොත්තු වෙන අරමුණු ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට වනජීවී දෙපාර්තමේන්තුවේ බොහෝ විද්‍යාත්මක සේවේ තිබෙන තනතුරු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගත්තත්, ඒ වගේම මෙවැනි විශේෂිත වූ ආයතන පිහිටවල තිබෙන්නේ එවැනි විශේෂත්ව දැනුමක් තිබෙන අයගේ සේවාවන් අවශ්‍ය ප්‍රමාණයට ඒ ආයතනවලට ලබා දීම අරමුණු කරගෙන. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ පිළිබඳව මේ විද්‍යාත්මක සේවය පිළිබඳව මම හිතන්නේ දැනට වඩා මේකේ දැන් උදාහරණයක් විදිහට මේකේ මේ සේවාවල ඉන්න අයගේ වැටුප් පිළිබඳව අපි බැලිය යුතු, විශේෂයෙන්ම මෙවැනි විද්‍යාත්මක ශේෂ්ත්‍රවල ඉන්න අය තොරතුරු තාක්ෂණයත් මේ ප්‍රශ්න තිබෙනවා. අද රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය නැතුව මේ ආයතන ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඉතින් එහෙම වුණත් රාජ්‍ය අංශයේ මේ අයට වැඩියෙන් වැටුප් ගෙවන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා එවැනි වැටුප් ප්‍රමාණවත් ආකාරයට ගෙවන්න පුළුවන්කමක් නැති නිසා මෙවැනි සේවාවන් වල අය විදේශ රටවල රැකියා සහ අපේ රටේ පෞද්ගලික අංශයේ රැකියාවලට යෑම වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයන් තුළ මේ ආයතනවල අරමුණු ඉටු කරගන්න අද දැවැන්ත අර්බුදකාරී තත්ත්වයකට අනිවාර්යෙන්ම මුහුණ පාලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලා විශේෂයෙන්ම මේවා බඳවා ගැනීම පරිපාටි උසස් වීම, පත් වීම විභාග තිබිලා ලබා දෙනවා වගේම මේ පිළිබඳව විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම ආපදා කළමනාකරණය පිළිබඳව අද මේ සභාවේ දීර්ඝ වශයෙන් කතාබහට ලක් වුණා. මේ අවස්ථාවේදී ආපදා කළමනාකරණය පිළිබඳවත් අපි මං හිතන්නේ විද්‍යාත්මක සේවයේ අයත් ඒ ආයතනවල ඉන්නවා. අපි මීට දශක ගණනාවකට වඩා අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යම් කිසි ආකාරයක නිවැරදිභාවයක් තිබෙනවා. නමුත් ඒක මීට වඩා ලෝකයේ අනිත් රටවල තිබෙනවා ඒ தත්ත්වේ. ඒතෙම නිසා අපි එතෙන්ට මේ තාක්ෂණය අපි දියුණු කරගත යුතුව තිබෙනවා. අද විශේෂයෙන් වර්තමානයේ වන විටත් විශේෂයෙන්ම ආපදා කළමනාකරණය කියලා කියපුවාම සිද්ධ වෙන්නේ කටයුතු කරන්නේ යම් ආපදාවක් සිද්ධ වුණාට පස්සේ ඒක ඒක කළමනාකරණය කිරීම. ඒකත් එක වැඩක්. නමුත් කලින් මේවෙන් අවම කර ගැනීම සඳහාත් යම් කිසි වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. දැන් අපිත් මං හිතන්නේ පුදුම විය යුතුයි. විශේෂම ආපදා කළමනාකරණය මේ අමාත්‍යංශයට තිබෙන්නේ ස්වභාවික විපත් පමණයි. නමුත් ස්වභාවික විපත් වලින් ඔබට කියත් දැන් අපි කොළොන්නාවේ කුණුකන්දේ සිද්ධිය දැන් මේක ස්වභාවික විපතක්ද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අද කොළඹ නගරය තුල අපි ගත්තොත් අපේ රටේ තට්ටු පහක් උස ගොඩනැගිලි සඳහා පමණයි ගිනි නිවන යන්ත්‍ර තියෙන්නේ අපේ රටේ. ගිනි නිවන පහසුකම් තිබෙන්නේ. නමුත් අද තට්ටු පහට වඩා වැඩි ගොඩනැගිලි කොළඹ නගරේ මං හිතන්නේ 100ක් 200ක් ඉදි වෙලා තිබෙනවා. නිවාස සංකීර්ණ මේව විශාල ජනතාවක් අද පදිංචි වෙලා ඉන්නවා. ඒ අනුව බස්සහිර සංවර්ධන අමාත්‍යාංශයේ මේ වන විට එකට අවශ්‍ය ඉඩම් සහ ගුවන් හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ගුවන් හමුදාවෙන් අහපුවාම කියන්නේ ගුවන් හමුදාවේ මේක වගකීමක් නෙමෙයි. ඒ වගේම ගිනි නිවන සඳහා වෙනත් නීත්‍යානුකූල මං හිතන්නේ පසුබිමක් ආයතනයක් නැහැ. මේකේ වගකීම තිබෙන්නේ කාටද කියලා. මේකේ වගකීම හොයන්න සිද්ධ වෙන්නේ තට්ටු පහට වඩා වැඩි ගොඩනැගිල්ලකට ගින්නක් ආවට පස්සේ තමයි මේක පිළිබඳව කමිටුපත් කරලා එවැනි ආකාරයෙන් හොයන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපි සිතිය යුතුයි. දැන් අපි තට්ටු 30 40 ගොඩනැගිලි අපි හදනවා. ගොඩනැගිලි හදනවා නම් මේකේ ගින්නක් ඇති වුණොත් මොකද කරන්නේ? ඒ නිසා විශේෂයෙන්ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මේ පිළිබඳව මේක ප්‍රධාන ප්‍රශ්නයක් අද. අද තට්ටු පහට වඩා වැඩි උස ගොඩනැගිලිවල ගින්නිවල පහසුකම් පිළිබඳව රටක් විදියට අද ප්‍රධාන අභියෝගයකට අපි අද මුහුණ දෙල තන ඉතාමත් කඩිනමින් මේ සඳහා අනිවාර්යෙන්ම විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ යටතේ කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ. සමත මණ්ඩල පිළිබඳව අපේ රටේ මං හිතන්නේ අපේ ඉතිහාසයේ ඉඳන්ම මේ ගම්මුලාදෑනි මැනි එවැනි සංස්කෘතියක් තිබ්බා. ඉතින් ඒ අනුව අද විශාල නඩු ප්‍රමාණයක් මේ සඳහා යොමු වෙනවා. ඉතින් මේකේ 70%ක් විතර විසඳනවා. ඇත්ත කතාව. ඒ සහභාගි වෙන පාර්ශ්වයන්ගෙන් විසඳුම් ලැබෙනවා. ඉතින් එසේ විසඳුම් ලැබුණත් මේ සඳහා ලබා දෙන පහසුකම් පිළිබඳව කොහෙත්ම සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක මේ අද මේ රජයේ පමණක් නෙමෙයි පසුගිය සියලුම රජයන්වලදී මේ ප්‍රවණතාවය තමයි විශේෂයෙන්ම තිබුණේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම සමත මණ්ඩල ඒ ඉන්න අයට කරන දීමනාවත් කොහෙත්ම සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ ඒ නඩු අහන අයට. ඒ වගේම මේ සඳහා කැඳවීම කිරීමේදී දැනට වඩා වැඩි මං හිතන්නේ නීත්‍යානුකූල තත්ත්වයක අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා. ඒ නිසා ජනතාව දැනුවත් කිරීම සහ මේ සඳහා අවශ්‍ය කරන තවදුරටත් ඒ අවශ්‍ය නීති රීති සකස් කරලා මේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් ඵලදායි දෙයක් විදිහටයි මේ අවස්ථාවේදී සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඊට අමතරව මා නියෝජනය කරන මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධානතම බන්ධනාගාරය විදිහට මහර බන්ධනාගාරය. මේ බන්ධනාගාරය තුල සියලුම පාර්ශ්වවලට තිබෙන පහසුකම් ඉතාමත් අඩුයි. රැඳවියන්ට තිබෙන පහසුකම් කොහෙත්ම සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. නිලධාරීන්ට තිබෙන පහසුකම් කොහෙත්ම සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. අඩුම තරමේ ප්‍රධාන පිවිසුම් මාර්ගයවත් මේ බන්ධනාගාරය තුල අද ඉතාමත් අවම මට්ටමක තමා තිබෙන්නේ. ඒ නිසා නිලධාරීන්ගේ වගේම රැඳවියන්ගේ වගේම මේ සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ ඒ අවශ්ය පහසුකම් පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමු කළ යුතුයි කියන එකයි මේ අවස්ථාවේදී සඳහන් කරන්න තිබෙන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම අපේ රටේ මේ සභාව තුලත් පසුගිය කාල සීමාව තුලදී මේ නඩු ප්‍රමාදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේ පිළිබඳව විශ්වමලත් විනිසුරුවරුන්ගේ
අර මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තියෙනවා.
මට තව විනාඩි
හරි හරි බදක්
මේ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශයේ මගින්ම විශ්‍රාමලත් විනිසුරුවරුන්ගෙන් කමිටුපත් කරලා අපේ රටේම දැනට තිබෙන අධිකරණ පිහිටවීම පිළිබඳව විවිධ වාර්තා ඉදිරිපත් කළා. ඒ වාර්තා අනුව අධිකරණ ස්ථාපිත කළා. ඒ අධිකරණ ස්ථාපිත කරලා නමුත් අද වෙනකම් මම හිතන්නේ මේ අධිකරණ ඒ යෝජනාවලිය එකක්වත් ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ බොහෝ දෑ. දැන් ගම්පහ දිස්ත්‍රික්කය තුල ගත්තොත් විශේෂයෙන්ම මහර මහේස්ත්‍රාත් අධිකරණයේ තිබෙනවා. දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණයේ දෙකම මේ භූමිය තුල ස්ථාපිත කරලා තිබෙන්නේ. දැන් විශේෂම අධිකරණ අමාත්‍යාංශය සහ මේ පාර්ලිමේන්තුව සහ රජය නීතිඥින්ගේ පැත්තත් බැලිය යුතුයි. නීතිඥින්ගේ ප්‍රශ්නත් විසඳිය යුතුයි. නමුත් කොමිෂන් සභාපත් කරලා මේ අපි බැලිය යුත්තේ නීතිඥින් පිළිබඳව පමණද? දැන් මුලින්ම මහර අධිකරණය පිහිටෙව්වා. පිහිටවල පෑලියගොඩ විශේෂ ඒකක සේරම මහර අධිකරණයට ගත්තා. කොළඹ අධිකරණයේ නීතිඥ විරුද්ධ වුණා. ඊට පස්සේ පෑලියගොඩ කොළඹට ගත්තා. දැන් මේකේ මොකද්ද වෙන්නේ? අද කොළඹ අධිකරණයේ අපි දන්නවා කොළඹ අධිකරණයේ නඩුවකට ගියහම නීතිඥයන් සඳහා ගෙවන්න වෙන ගාණ වැඩි. නමුත් අනිත් අධිකරණවල ඒ ගාණ අඩුයි. එතකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට පහසු වෙනත් දැන් අද කොළඹ නගරයේ කාර්යාල සියල්ලක්ම කොළඹින් පිටතට ගෙනියනවා. මාර්ග තදබදේ නිසා. එතකොට එවැනි කොළඹ නගරයේ තිබෙන සියලුම බත්තර මුල්ලට ගෙනියනවා. එතකොට බත්තර මුල්ලට ගෙන එවැනි තත්ත්වයක් තුළ කොළඹ අලුත් කඩේ උසාවියේ තිබුණු එකක් මහරට අරගෙන මාසයක් තිබ්බා. කොළඹ නීතිඥ මහත්වරු විරුද්ධ වුණ හැටිය මේක ආයේ කොළඹට අනිවාර්යෙන්ම ගත්තා. දැන් දිසා අධිකරණය. දැන් දිසා අධිකරණයත් මහර දිසා අධිකරණය ස්ථාපිත කිරීම සඳහා ගැසට් නිවේදන හතරක් පළ කළා. ගම්පහ නීතිඥ මහත්වරු මේකට විරුද්ධ වුණ හැටිය ගම්පහ උසාවියේ දිසා අධිකරණ තුනක් තියෙනවා. එතකොට ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මැතිවරණ ඡන්දදායකින් ජනගහනය වැඩිම ආසනේ මහරාසනේ. දැන් පෑලියගොඩ කැලණිය මාකොළ බියගම සියලුම අය කඩවත උසාවිය පහු කරගෙන යනවා ගම්පහට. ගම්පහට යනවා. ඉතින් විශ්‍රාමලත් විනිසුරුවරු පත් කරලා කමිටු හදලා ගොඩනැගිලි හදලා නීචිත්නවරු විරුද්ධ වුණ හැටිය සෑම ආණ්ඩුවකම ඇමතිවරු මොකද කරන්නේ? ජනතාව පිළිබඳව බලන්න නැතුව අමතක කරලා නීතිඥගේ විරෝධතාවයට අහුන්කන් දීලා අනිවාර්යෙන්ම ඒ තීන්දුව තීරණ අනිවාර්යෙන්ම ගන්නවා. ඉතිහාසෙත් සිද්ධ වුණා, වර්තමානයේත් මේක කිසිදු ආකාරයක වෙනසක් නැහැයි කියන එක බොහොම පැහැදිලිව අනිවාර්යෙන්ම සඳහන් කරන්න ඕනේ. දැන් ගම්පහ දිසා අධිකරණ තුනක් තියෙනවා. එතකොට ගම්පහ දිස්ත්‍රික්කයේ කලාප දෙකයි තියෙන්නේ. එතන පූගොඩ, අත්තනගල්ල, මල්ලත්ත, මහරසා, ගම්පහ. එතන ගම්පහ අධිකරණ තුනයි. එතකොට තව දිසා අධිකරණයක් මහල්ලත්ත තියෙනවා, දුම්පේ තියෙනවා. ඉතින් ඉතුරු එක මහරට දැම්මහන් පස්සේ බියගම කැලණිය මහර කියන ආසන තුනට මේක නේද? ඒ වගේම අද නඩු 6000කට ආසන ප්‍රමාණයක් ගම්පහ අධිකරණයේ තිබෙනවා. අද නඩුවක් සඳහා ඊළඟ දිනේ දෙන්නේ මාස 9ක්. මාස 9ක්. ඉතින් මේක ඉතාමත් අසාධාරණයි මේක.
හරි මන්දිටුම
මේ නිසා පිළිගැනීමක් කරන්න විශේෂයෙන්ම ඔබතුමියගෙන් අධිකරණ අමාත්‍යාංශයේ නීචිත්වරුන් සඳහා පමණක් තිබෙන අමාත්‍යාංශයක් නෙමෙයි, රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙනුත් කටයුතු කරන අමාත්‍යාංශයක් බවට හිතලා තීන්දුව තීරණ ගණ්ඩායි කියන ඉල්ලීම විශේෂයෙන්ම අපි ඔබතුමීගේ මේ අවස්ථාවේදී කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
ස්තුතියි. ඊළඟට කරු අජිත් මානපෙරම ඔබතුමාට විනාඩි 5ක්.
ඈ?
5ක්. 5ක්.
කතා කරන්න දෙයක් නැහැ නේද? වෙන ඉලාව නැද්ද?
කතා කරන්න
බලන්න. ඈ? වෙලා නැති
ඉන්නේ. කතා කරන්න.
වෙන පුළුවන්ද?
වෙලා නැති
ඉන්නවා. ඉවර වෙනවා දැන්. ඔව්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජනතාව 2015 ජනවාරියට ඡන්දෙ දුන්නේ වෙන මොකුත් ඉල්ලලා නෙමෙයි, යහපාලනේ ඇති කරන්න ඕනි රටේ කියලා. බඩු මිල අඩු කරන්නවත්, රස්සාවල් දෙන්නවත් කියලා නෙමෙයි. හැමතෙ එකසේ සලකන රටක් නිර්මාණය කරන්න, මේ රටේ වංචා දූෂණය හොරකම තුරන් කරන්න ඕනේ කියන එක තුල තමයි මේ ආණ්ඩුව පිහිට උනේ. එතකොට හැබැයි මේ ආණ්ඩුවට තියෙන ප්‍රශ්නේ තමයි තාම අපි කටයුතු කරන්නේ රෝම ලන්දේසි නීතිය තුල. තාම රෝම ඉවත් නැහැ. රෝමෙත් ඉවත් වෙලා රෝම ලන්දේසි නීතිය. දැන් ලංකාවේ තාම මේ රෝම ලන්දේසි නීතිය අපි තාම පාවිච්චි කරනවා ඒ අධිරාජ්‍යවාදීන් හඳුනලා දීපු නීතිය. ඉතින් ඒක ඒ නීතිය තුල යල්පැන ගිය නීති තුල රටේ යහපාලනය හදන්න යන එක පොඩි අමාරු කටයුත්තක්. මම කියන්නේ නැහැ නීතිපොත මාසෙන් අවුරුදු 3න් 4න් වෙනස් කරන්න පුළුවන් කියලා. නමුත් අපි එතෙන්ට යන්න වෙනවා රටට ගැළපෙන අවශ්‍යතාවයෙන් නීතිය නිර්මාණය කරන්න. අද වෙනකොට හොර වංචාකාරයෝ උසාවියට ගිහිලා උසාවි ඉස්සරහා මාධ්‍ය සම්දර්ශන තියෙනවා. ඇයි ඒගොල්ලෝ දන්නවා මේක තව කල් යනවා. මේක නීතිය ක්‍රියාත්මක වෙන්න අවුරුදු ගාණක් යනවා. නේ නීතිය දුර්වල තැන් දන්නවා. ඒ හින්දා නීති දැන් බලන්නකො නීතිය දුර්වල නැත්තම් සල්ලි කොහෙන්ද හම්බුනේ කිව්වහම ඩේසි ආච්චිගේ ගෙදරට මැණික් මල්ලක් ගෙනත් දීලා සල්ලි හම්බුනේ කියනවා. ඒතර ඒක නීතිය ඉස්සරහා කියන්න පුළුවන් වාක්‍යයක් වෙලා. හොරෙක් ඇවිල්ලා ගෙදරට මැණික් මල්ලක් දුන්නයි කියලා. තව කට්ටියක් කියනවා ඉඩමක් වෙන්න නම් මේකේ අයිතිකාරයෙක් නැහැ. නීතිය ඉස්සරහා අයිතිකාරයෙක් නැහැ. හැමෝම දන්නවා අයිතිකාරයෝ ඉන්නවා කියලා. නමුත් නීතිය ඉස්සරහා අයිතිකාරයෙක් නැහැ. හැමෝම දන්නවා මේකේ කිරීතුරුවේ කවුද, ගොඩනැගිලි හැදුවේ කවුද, ආවේ ගියේ කවුද කියලා දන්නවා. මිනිස්සුරෝරයා පවා දන්නවා. නමුත් නීතිය ඉස්සරහා අයිතිකාරයක් නැති ඉඩම් නිර්මාණය වෙලා. ඒ කියන්නේ පළවෙනියටම අපිට ප්‍රශ්න තියෙන්නේ මේ නීතිය වර්තමානයේ තියෙන තාක්ෂණයට වර්තමානයේ තියෙන ක්‍රමවේද වලට ගැළපෙන නීතියක් නිර්මාණය කරන්න අපි පටන් ගන්න ඕනේ. ඊළඟට අපි විශේෂයෙන්ම මේ යහපාලන රජය තුළ විශේෂම අපේ ලසන්ත අලගියවන් මැතිතුමා ප්‍රකාශ කළා ගම්පහ අධිකරණයයි මහා අධිකරණයයි ගැන. මේක මුලම වැරද්ද කරේ ගරු ඇමතිතුමිය දේශපාලඥයෝ. මහරට අධිකරණයක් අවශ්‍ය වෙලා තිබ්බේ නැහැ. මේ ගම්පහට අල්ලපු ආසනේ ගම්පහට අල්ලපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අධිකරණයක් පිහිටෙව්වා. එතකොට ඉතින් පැටලිල්ලක් එනවනේ දැන් දෙගොල්ලම අතරමං වෙලා. ගම්පහට නඩුත් නැහැ. මහර නඩුත් නැහැ. මහා දැන් එතුමා මහර ගැන කතා කරනකොට මහර නඩු නැහැ කියනා වගේ ගම්පහ ඉන නීතිඥයෝ කතා කරනවා මහ ගම්පහ අධිකරණේ වේලෙනවා කියලා. එතකොට වැරද්ද කළේ කවුද? දේශපාලඥයෝ. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ මහරට අධිකරණයක් ඇත්තරම අධිකරණය කිරිබත්ගොඩ දිහා පෑලියගොඩ දිහා පිහිටෙව්වා නම් ඔය කියන පෑලි වල නඩු ටික අනිවාර්යයෙන්ම ඒ හරියට එන්න වෙනවා. මේ එකතන අධිකරණ දෙකක් පිහිටවලා අර එහා කරලේ නඩු ටික ගන්න හදනවා. නමුත් ඒවා ගන්න ඕනි. අපි පිළිගන්නවා කැලණිකඟ පාලම පණින්න ඕනි. ගම්පහ ප්‍රශ්න විසඳගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න විසඳගන්න කැලණිකඟ පණින්න ඕනේ නැහැ. ඒ පාලමෙන් මෙහා අපි විසඳගන්න ඕනි ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළත. හැබැයි අධිකරණ මාත්‍යාංශයේ එදා කරපු දේශපාලනීය කරණය වීම නිසා මේ එකතන අධිකරණ දෙකක් හදුවා. ඒක ඒ අධිකරණේ හදුවා නම් කිරිබත් ගොඩින් එහා ඔය ප්‍රශ්න දෙකම ඉවරයි. එහෙනම් ලස්සන කලාප බෙදාගෙන වැඩ කරන්න තිබ්බා. ඒ වගේම යහපාලනයේ ක්‍රියාත්මක වෙලා අපි විශාල වැඩ කොටසක් කළා. ඒ කියන්නේ එදිනෙදා නඩුහන අධිකරණයක් පිහිටව ගත්තා. බොහොම කරලා විපක්ෂයෙන් සමහරට අපිට විරුද්ධව නඩු දැම්මා. එදිනෙදා නඩුහන අධිකරණය පිහිටවනකොට. නමුත් අධිකරණ අමාත්‍යාංශයට මම විශේෂම ස්තුතිවන්ත වෙනවා. ඒ අභියෝග වලට නීතිපති දෙපාර්තමේන්තුව මේ අභියෝග වලට මුහුණ දීලා ඒ රටේ යහපාලන ස්ථාපිත කිරීම සඳහා ඒ නඩුවේ ජය අරගෙන ඒ අධිකරණ තුන පිහිටවීම සඳහා අවශ්‍ය පසුබිම ලැබලා දුන්නා. වර්තමානයේ වෙනකොට අධිකරණ දෙකක් පිහිටවලා තියෙනවා. තුන්වැනි අධිකරණයත් ඉතා ඉක්මනින් පිහිටවන්න කියලා ගරු ඇමතුමියට ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම මෙතෙන්දි ඇත්තටම සතුටු වෙනවා අපිට මේ නීති ශාස්ත්‍රයේ ඉස්සරහට යන්න පුළුවන් උනේ රටේ ජනාධිපතිවරයා හොරෙක් නෙමෙයි හින්දා. රටේ අගමැතිවරයා හොරෙක් නෙමෙයි හින්දා. නැත්නම් රටේ ජනාධිපතිවරයාත් කිහිලේ පයිල් ගහගෙන රට පාලනය කරන ජනාධිපති කෙනෙක් වුණා නම් අපිට මේ නීති ශාස්ත්‍රයේ ඇමතුමිය කොච්චර දඟලුවත් මේක හදන්න බෑ. අගමැතිතුමා හැම කෙනෙක් වුණා නම් කරන්න බෑ. ඒක නිසා ඇමතුමියගේ තියෙන කාර්යක්ෂමතාවයත් රටේ නායකයන්ගේ තියෙන ආශිර්වාදයත් නිසා අපිට නීති ශාස්ත්‍රයේ යම් පෙරළියක් කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරනවා ඒ පෙරළ ඒ දිහා බැලුවාම විශේෂයෙන්ම ත්‍රිපුස්තල අධිකරණයේ ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂමතාවය අද ඇති කරලා තියෙනවා. අධිකරණ ක්ෂේත්‍රය තුළ කාර්යක්ෂමතාවය ඇති කරලා තියෙනවා. මම කියන්නේ මේක 100%ක් ඇති කියලා. නමුත් එදා හිටියට වඩා යම් තැනකට අපිට මේ නීති ක්ෂේත්‍රය ගේන්න පුළුවන්කම ලැබුණා. කොටිම කියනවා නම් රටේ විධායකයාට ජනාධිපතිරට විරුද්ධ වුණත් අධිකරණ තීන්දුව දෙන්න පුළුවන් ශක්තියක් අධිකරණ ක්ෂේත්‍රයට තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා පවා ඒකට ඇහුම්කන් දීලා නිහතමානීව පිළිගන්න තරම් ශක්තියක් රටේ වාතාවරණය නිර්මාණය කළා තියෙනවා. ඒ හින්දා අපි සතුටු වෙනවා නීති ශාස්ත්‍රය තුළ ලැබිච්ච ප්‍රගතියකට සතුටු වෙන අතර අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉස්සරහට ගිහිල්ලා මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් නඩු අහලා තීන්දුවක් දෙන යුගයක් මේ රටේ උදා කරන්න පුළුවන් වෙයි කියලා.
ස්තුතියි. ඊරංගඩ කරෝ නිහල් කලබදී. ඕතුමාට විනාඩි 10ක්.
තව පැතුමනි. ඇමතුමා අග්‍රහාර ජාතික රක්ෂණ භාර අරමුදල ගැන මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. 2016 පළවෙනි මාසයේ පළවෙනිදා සිට විශ්‍රාම ගිහිපු රජයේ සේවකයින්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණයි ඇමතුමා මේ අනතුරුම මේ ප්‍රතිලාභ ලැබෙන්නේ. 2016ට පෙර විශ්‍රාම ගිය කිසිදු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලියි. ඔබතුමා විත්තේරත් මන්තුමා විසින් නගා ප්‍රශ්නෙට උත්තර දෙනකොට ඔබතුමා කිව්වේ 15 ගිය අටත් ලැබෙනවා කියලා. ඒක බොරුවක්. එහෙම දෙයක් නැහැ.
මම අග්‍රහාර ගන්න නෙවෙයි. විශ්වාමයට විෂමතාවය
නෑ. විශ්වාම මම කියන්නේ
අග්‍රහාර ගන්න නෙවෙයි.
මම අග්‍රහාර කියන්නේ ඒක නිසා විශ්වාමික සංගමමතුමා බොහොමයක්ම මේ සම්බන්ධයෙන් මැතිඅමතුරුන්ට ඒ වගේම ජනාධිපතිවරයාට සහ අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් මේ දුගැනල කියලා තියෙනවා. මට ආරංචියක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේකට කැබිනට් පේපර් එකක් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ කැබිනට් පේපර් එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් හරි කනගාටුදායකයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඡන්දෙන් බලයටපත් වෙච්ච අමාත්‍ය ධුර දරණ අගමැතිකම් සහ ජනාධිපති කොන්ද දරණ තමුන්නාන්සලා අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සලකන්නේ මෙන්න මෙහෙම දෙයක් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. මොකද දේව සභාව එකතු වෙලා මේක මේ කැබිනට් පේපර් එක ප්‍රතික්ෂේප කිරීම ගැන මා නැවත කනගාටු වෙනවා. ඒ නිසා මා කියන්න ඕන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 2015 යහපාලන ආණ්ඩුව පිහිටව ගත්ත තමුන්නාන්සලා අගමැතිතුමා ජනාධිපතිතුමා ඇතුළු ඇමති මණ්ඩලයේ ඒ අයට සලකන්නේ මෙන්න මෙහි ආකාරයෙන් කියන එක මම අවධානය යොමු කරනවා ඇමතිතුමාගේ. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ කෝප්කාරක සභාව මේ වසර 3-4 තුළ රැස් වෙච්ච හැම වෙලාවකදීම ඇමතිතුමා විශාල මේ සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන ඒ වගේම අධිකාරී ඒ වගේම දෙපාර්තමේන්තුවල විවිධ තලයේ විවිධ ක්ෂේත්‍රවල පුරප්පාඩු දහස් ගාණක් අපි දැක්කා. අපි අවධානයට යොමු කරා. මුදල් මාතන්සෙත් ඇවිල් හිටියේ මේ හැම අවස්ථාවකදීම ඒ කාර්යසභාවලට. ඒ නිසා මෙන්න මේ අයට වහාම රැකියා ලබා දෙන්න කටයුතු කරන්න රජයේ සේවය කාර්යක්ෂම කිරීමට නම් ඇමතිතුමනි අනිවාර්යයෙන්ම මේ පුරප්පාඩු පිරිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. උපාධාරීන් 57,000 ආර්ට්ස් කොමර්ස් සයන්ස් අද ඩිප්ලෝමාධාරීන් පිට වෙලා සුසුම් හෙලමින් බලාගෙන ඉන්නවා. ඒ නිසා මෙන්න මේ ජාතිය දූදරුවන්ට කඳුළු ගෑස් බැටන් පොළු ඒ වගේම ජල ප්‍රහාර දීලා අත්අඩංගුවට අරගෙන ඔලුකටු කුඩු කරලා පසුවිඳන්න බෑ. ඒ අයට අර අගමැතිතුමාගේ රැකියා ලක්ෂ 10 පැකේජ් එකෙන් අඩු ගාණ ලක්ෂයක්වත් දීලා ඉවර කරන්නයි කියලා මම ඔබතුමාට කියන ඔබතුමාගේ අවධානයකට යොමු කරනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානයට යොමු කරන මේ පළාත් පාලන ආයතනවල සභා ලේකම්තුරවලට පත් කළ යුත්තේ අනිවාර්යයෙන්ම මේ කළමනාකරණ සේවයේ අධිසේන නිලධාරීන් සුප්‍ර අය. නමුත් ඇමතිතුමනි ඔබතුමා හොයලා බලන්න රටේම තියෙන මේ පළාත් පාලන ආයතන 300 ගණක් තියෙනවා. මේ පළාත් පාලන ආයතනවල කී දෙනෙක් මෙන්න මේ මම කියන සුප්‍ර ග්‍රේඩ් එකේ අය පත් කරලා තියෙනවද කියලා. එහෙම පත් කරලා නැහැ. මේ අය වැඩ බලන පදනමෙන් පත් කරලා තියෙනවා දේශපාලන හිතවත්කම් මත. ඒ නිසා සිද්ධ වෙලා තියෙන අස්පැත්තිය තමයි ඒ අය වැඩ බලනකම මේ බලතල පාවිච්චි කරලා තමන්ගේ ළඟට එන ඒ සේවකීන්ට විවිධ ක්ෂේත්‍රවල ඉන්න සේවකීන්ට ඒ ප්‍රාදේශ සභාවලින් නගර සභාවලින් මහනගර සභාවලින් තමන්ගේ ප්ලෑන් එකක් පාස් කරගන්න ඒ වගේ විතරේකා සටහනක් පාස් කරගන්න ඒ වගේ තවත් ඉදම් ප්‍රශ්නයක් විසඳගන්න ආවට පස්සේ එයාලා දේශපාලන මතිමතාන්තර මත ඉඳගෙන ඒගොල්ල පරිගැනීම් කරනවා. ඒ සේවය හරියට කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ විදිහට සේව කරන සමහර ඒ වැඩ බලන ලේකම් තුමාලා විශ්වාම ගියන් පස්සේ
අර මන්ත්‍රීතුමා තව විනාඩි 5ක් තියෙනවා.
දේශපාලනඥයාගේ ඒ කියන්නේ සහයෝගය මත මේ අයට නැවත වතාවක් සේවය දෙවල තියෙනවා. ඒ නිසා මෙන්න මේ අකාර්යක්ෂම තත්ත්වයෙන් සේ යොදවපු නිසා මේ අයගෙන් පැහැදිලි සේවයක් රටේ ජනතාවට ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක මම අවධානය යොමු කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් උතුමාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම මේ කාලගුණ විදුලි දෙපාර්තමේන්තුව ගැන අදහසක් තියන්න ඕන. 2004 දෙසැම්බර් 26යි යාපදාව සුදාම්‍ය අපලාවෙත් ඒවගේ මීට පස්ස ඇතිවුණු සුලිකුණාටු නිසා රටේ සමස් ජනතාවත් දීවර ජනතාවත් විශාල අසහනායකට ඒවගේම අකටයුතුවලට පත් වුණා. නමුත් දේපල ඒවගේම ජීවිත ඒවගේම ආර්ථිකය මුළුමනින්ම බිඳවැටුණා. එනිසා මේ මහඔබතුමාගේ ඉල්ලීමක් කරනවා දැන් හරි මැදිහත් වෙලා සාභායක ආපදාවන් ඒමට පෙර ඒ දැනුවත් කිරීම කරන්න පුළුවන් උපරිම ආකාර තාක්ෂණික මෙවලම් අරන් ඇවිල්ලා සවි කරලා ඒ අන්තර වළක්වා ගන්න කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අධිකරණ ඇමතුමේගේ අවධානයට තංගල් ලඟුණුකොල් බැස්ස බන්ධනාගාරය ගැන කියන්න ඕන. ඇමතුමියනි ඇතුළු වෙනකොටම ඒක ගහලා තියෙනවා සියලු සිරකරුවෝ මිනිස්සුයි කියලා. කෝටි ගාණක් විදන් කරලා පීනුන් තටාක ඒ වගේම ක්‍රිකට් මේ ග්‍රවුන්ඩ් එකක් ඒ වගේම වොලිබෝල් ග්‍රවුන්ඩ් එකක් මේ සෑම ක්‍රීඩාවක්ම පහසුකම් සහිතව මේකේ ඇති කරලා තමුන්නාන්සලා විවෘත කරලා මහාදන්ත උත්සවයක් තියලා කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ මම ඔබතුමාගේ දුමුගේ අවධානයට යොමු කරනවා. සිරකරුවෝ ඉන්න 1200ක් රෝගීන් ඇතුළත් කරන වාට්ටු තියෙනවා ඇමතුමිය 6ක් ශල්‍යාගාර එකක් තියෙනවා දන්ත සායනාගාර එකක් තියෙනවා ලැබ් එකක් තියෙනවා මෙම ආයතන තුනේ කිසිදු වෛද්‍ය උපකරණයක් හෝ භෞතික උපකරණයක් ඇත්තෙම නැහැ. නිකම්ම නිකං හිස් ගොඩනැගිලි විතරයි. ඒ වගේම වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා අවශ්‍ය වෙනවා 4 දෙනෙක්. හෙදිනදාරින් දෙන්නෙක් ඉන්නවා ඒ වගේම අවශ්‍ය වෙනවා තව 10 දෙනෙක්. ඒ වගේම ඖෂධ සංයෝජන වේදින් දෙන්නෙක් ඉන්නවා ඒ වගේම දන්ත වෛද්‍යවරු එක්කෙනෙක්වත් නැහැ. ඒ නිසා දන්ත වෛද්‍ය වෙබරෙක් නැහැ වගේම මෙන්න මේ දන්ත වෛද්‍ය නැති නිසා මේ සිරකරුවෝ තුමිය යන්න ඕනේ කො තංගල්ලට එහෙම නැත්නම් අඟුණකොළ බැලැස්සේ රෝහලට ඒ දත්රෝග වලට අවශ්‍ය ප්‍රතිකාර කරගන්න. දැනට තෝරපු ඒ වෛද්‍යවරු විසින් තෝරපු 150ක් ඉන්නවා මෙන්න මේගොල්ලෝ අද වෙනතුරුත් ගෙනියන්නේ නැහැ. මොකද එකක් තමයි අවශ්‍ය ගාඩ් එක නැහැ කියලා ආරක්ෂා දෙන්න බෑ කියලා.
මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තියෙනවා.
හරි. බෑ කියලා. ඒක නිසා ආරක්ෂා මතුව කියමින් මේක පැත්තට දින ගිලන් රතයක් නැහැ මේකේ. ගිලන් රතයක් නැහැ තුමිය. ඒ වගේම වෛද්‍ය නිලධාරීන්ට ඉන්න කාමරයක් තියෙනවා. කාමරයක් තියෙනවා. ඉන්න කාමරයක් නැහැ. රාජකාරි පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ නැහැ ඒකේ. විවේකාගාරයක් තියෙනවා. ඒ කිසිදු පහසුකමක් නැහැ. ඇඳපුඩු මේස මොකක්වත් නැහැ ඒකේ. ඒ වගේම මේ මේ රෝහල බාර ජේලවරයෙක් ඉන්නවා. මෙන්න මේ ජේලවරයා කාමරයට සීලුම් පහසුකම් සහිතව අවශ්‍ය කලමනාකරණයන් සපයලා තියෙනවා. නමුත් එහෙම තනතුරක් ඇත්තෙත් නැහැ. ඒ ආයතනේ ඒ කියන්නේ ඒ කාමරේ වහලා තියෙනවා. වෛද්‍යවරු සිරකරුවන්ගේ රෝගීන් නියම කරන ආහාර වර්ග කිසිවක් මේකේ ලැබෙන්නේ නැහැ. නමුත් මැගසින් එකේ ඒ වගේම වැලි කඩ ලැබෙනවා. ඒ නිසා අවධානය යොමු කරන්න. ඒ නිසාම මම ඔබතුමනි කියනවා මුළු සමාජයෙන් බැහැරලා ඉන්න මෙන්න මේ අය සමාජගත කිරීම තමයි කළ යුතු වෙන්නේ බන්ධනාගාරයෙන්. නමුත් මේකේ තියෙන දරදඬු පාලනයේ ප්‍රතිඵලයක් විදියට පහළදාරනුත් ඒ වගේම සිරකරුවනුත් දැඩි විදියේ ගහණයකට හසු වෙලා තියෙන දඬු අඬුවකට හසු වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. සහන අද ඒ ජනතාව මානසික අසහනයකට පත් වෙලා ඉන්නවා. ඒ වගේම ඔබතුමිට කියන්න ඕන විභාග සම්මුඛ පරීක්ෂණ සමත් බන්ධනාගාර නිලධාරීන්
පෞද්ගලිකවද ස්තුතියි
ගන්න බැලුවා ගන්න හම්බුනේ
කාල අවසන්යි
ඉක්මනට එයා ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ආසන වශයෙන් තමට විනාඩියක් දෙන්න මවුතුමිගේ අවධානය යොමු කරනවා. අධිකරණ ක්ෂේත්‍රයේ නීතිය විධාන සහ ආධිපත්‍ය මුළුමනින්ම බිඳවැටලා තියෙනවා. ඒක නිසා ඒක අතීත වර්තමාන අනාගතය ගැන අද උදේ නීතිපතිතුමා හිටපු අපේ විදේශ අමතුමා ඉල පාරම් මහත්තයා ඉතා පැහැදිලිව කිව්වා. ඒ නිසා රටු පැවැරීමේ අදාළ නීතිමය ක්‍රියාමාර්ග මා විශ්වාස කරන සිදු වෙන්නේ නීතිපතිතුමාගෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. මෙන්න මේකේ තියෙන අකාර්යක්ෂමතාවය නිසා
අපැහැදීම
නිසා බරපතල විදිහට ගැටලුවක් මතුවලා තියෙනවා. අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්කම තියෙන අධිකරණ භූමියල තියෙන කොට ගහිලා තියෙන ඒ බඩු බාහිර ආදිය විනාශ වෙනවා මල කරනවා. ඒක නිසා නීති ආධිපත්‍ය කොහෙ තියෙන කියන එක පැහැදිලි කරන්න ඕන. ඒ වගේම ඔබතුමලට අසාන වශයෙන් කියන්න ඕන මෙන්න මේ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 958ක් අටක නිවාස අවශ්‍යයි, 1475 සනීපාරක්ෂ පහසුකම් අවශ්‍යයි, පවුල් 7988කට ලිංග අවශ්‍යයි. එනිසා වෙන මේ දේවල් ටිකක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම යාපන දිස්ත්‍රික්කයේ යුද්ධ විපතට පත්වන ජනතාවගේ නිවාස උත්තරයක සඳහා රුපියල් මිලියන 475ක් වාසලා තියෙනවා. ඒකත්
මන්ත්‍රීතුමා කාල අවසන්යි.
ඒ වගේම තත්පර පහක්. ඒ වගේම යාපන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක පවුල් 9564ක් නැත් පදිංචි කළ යුතුව තියෙනවා. මේකෙන් පුජ්‍යලෙන් 3,386ක් පවුල් 581ක් 2,240 සුපසාධන මධ්‍යස්ථානවල වාසය කරනවා. පවුල් 8,898ක් 21,095ක් දෙනෙක් ජාතික නිවසවල ජීවත් වෙනවා. ඒක නිසා මෙන්න මේ ජනතාව ඉතාමත්ම ඉක්මනින් මේ ජනතාවට අවශ්‍ය පහසුකම් අවස්ථාන
ලබාමන්ත්‍රීතුමායි ඊළඟට කරු අජිත් පෙරේර නියෝජිත අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 7යි 7 minutes.
ගරු සභාපතිතුමනි, අත ඉදාම වැදගත් වූ මේ විවාදයේදී කතා කිරීමට ලැබීම විශාල සතුටක්. මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය පිළිබඳව එල්ල වෙලා තිබුණු ප්‍රධානම තර්ජනය, විනිශ්චකාරවරුන් පත් කිරීම, ඉවත් කිරීම, මාරු කිරීම පිළිබඳ අපි ඉහළ ප්‍රගතියක් ලබලා තිබෙනවා. අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ වගේම මේ රටේ විනිශ්චකාරවරුන් සියලු දෙනා යම් ආකාරයක ස්වාධීන ලෙස කටයුතු කරනවා. ඒ නිසා ඕනෑම බරපතල නඩුවක් විභාග කිරීමට අවශ්‍ය ශක්තිය, දැනුම, ස්වාධීනතාවය අපේ රටේ විනිශ්චකාරවරුන්ට තිබෙනවා. ඒ නිසා කිසිම ආකාරයක විදේශීය මැදිහත්වීමක්, විදේශ විනිශ්චකරුවන්, හයිබ්‍රිඩ් අධිකරණ මේ රට අවශ්‍ය වන්නේ නැහැ. අපේ රටට අපේ රටේ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ බව අපේ රටේ අධිකරණ පෙන්නුම් කළ තිබෙනවා. නමුත් ගරු ඇමතුමියනි, අපේ රටේ අධිකරණ පද්ධතියේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණවල නඩු ලක්ෂ ගාණක් ගොඩගැහිලා, මහේස්ත්‍රාත් අධිකරණයක පුංචිම නඩුවක් වුණත් විභාග කරන්න වසර 4-5ක් ගත වෙනවා. ඒ වගේම මිනිමැරුමක්, මිනිමැරීමට තත්කිරීමක්, ස්ත්‍රී දූෂණයක්, ත්‍රස්තවාදී වැළැක්වීම පනතයට වැරදි, ගිනි අවි පනතයට වැරදි, මෙවැනි බරපතල නඩු විභාග කරන්න ඒ සම්පූර්ණ ක්‍රියාදාමයට වසර 17ක් පමණ කාලයක් ගත වෙනවා කියලා නීතිපති දෙපාර්තමේන්තු විසින් කරපු සමීක්ෂණයකින් පෙනී ගිහිලා තිබෙනවා. ඒ වගේම අභියාචනාධිකරණ ඉතාමත්ම නඩු ගොඩ ගැහිලා, දිසාධිකරණ නඩු ගොඩ ගැහිලා, ඒ වගේම අද වෙනකොට වාණිජ මහාධිකරණවල පවා නඩු ගොඩ ගැසීම් සිද්ධ වෙලා තිබෙනවා. ප්‍රමාද වී යුක්තිය පසඳලීම යුක්තිය පසඳලීමක් නොවේ කියා පිළිගැනීමක් තිබෙනවා. එනිසා මේ රටේ අධිකරණවල යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමයේ ඉක්මන් කිරීම මේ රටේ ආර්ථික දියුණුවට වැදගත් වෙනවා. ඒ වගේම සමාජ සාධාරණත්වයට වැදගත් වෙනවා. මේ රටේ මිනිසුන්ට යුක්තිය ඉටුවනව විතරක් නෙමෙයි, යුක්තිය ඉටුවන බව පෙනෙන්නත් තිබිය යුතුයි. මේ සඳහා අවශ්‍ය වන වැදගත්ම දේ තමයි අපි මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන් අනෙක් රටවල්, අපි වැනි නීති ක්‍රමයන් උරුම වූ අනෙක් රටවල් කටයුතු කරන තියෙන ආකාරය. ලෝකයේ විවිධ රටවල් නීතියේ ක්‍රියාකාරීත්වය ඉක්මන් කරන්න, නීතියේ ප්‍රමාදය නැති කරන්න විවිධ ක්‍රියාමාර්ග ගැන තිබෙනවා. එසේ සාර්ථක වූ රටවල් වල උදාහරණ අපට ගත හැකි. අප වැනිම ඉංග්‍රීසි නීති සම්ප්‍රදාය නැත්නම් කොමන් ලෝ ට්‍රැඩිෂන් තියෙන රටක් තමයි මලයාසියාව. මලයාසියාවෙත් මේ ආකාරයටම නඩු විභාග අතිශයින් ප්‍රමාද වුණා. අපේ රටේ නීතිඥවරු වගේමයි ඔවුන්ගේ හැසිරීම.
විනිශ්චකාරවරුන්ගේ
වැනිමයි හැසිරීම. ඒ වගේම නඩු කියන මිනිස්සුත් ඉතාම දුප්පත් ගම්බද පළාත්වල ඉඳලා නාගරික ප්‍රදේශ දක්වා වෙනස් වූ ජීවන තත්ත්වයන් ඇති අය. නමුත් අද වෙනකොට මලයාසියාව තමන්ගේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය හරහා, ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම හරහා විශාල ප්‍රගතියක් ලබලා තිබෙනවා. ඒ තමයි උදාහරණයක් වශයෙන් ගත්තොත් මිනිමැරුම් නඩුවක්. අද මිනිමැරුම සිදු වූ දින සිට වසර එකහමාරක් ඇතුළත නඩුව අහලා අවසන් කරනවා. අපේ රටේ ඒ ප්‍රථම අධිකරණයක මේ නඩුව විභාග කිරීමට කාලය වසර 10ක්,
අභියාචන අවස්ථා දෙකක් තිබෙන සඳහා අවුරුදු 7ක් ගත වෙනවා. දැන් අපිට මලයාසියාවේ මේ ක්‍රියාදාමය වේගවත් වීම සඳහා වූ ඒ හේතු සොයා බැලීමේදී පෙනී ගියේ තමයි නඩු ඇසීමේ ක්‍රියාදාමය කළමනාකරණය කළා තිබෙනවා. නිසි ස්ථිරසාර කාල සීමාවල් ලබා දීලා තිබෙනවා. ඒ වගේම යුක්තිය ඉටුවන ආකාරයට අධික වේගයක් නොමැතිව සාධාරණව ඒ කටයුතු කළා තිබෙනවා. ඒ නිසා ඒ වගේම සිවිල් නඩුවක් මාස 9ක් මාස 12ක් වගේ කාලයක් තුල අද මලයාසියාව අවසන් කරනවා. ඒ නිසාම ලෝකයේ ආර්ථික අතින් දියුණු වෙලා තිබෙනවා. සමාජ සාධාරණත්වය අතින් ඉස්සරහට ගිහිලා තිබෙනවා. ඉතාම සාර්ථක අධිකරණ ක්‍රමයක් තිබෙනවා. මම හිතනවා අපිට මේ අත්දැකීම අනුව පෙනී යනවා අපේ රටේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය හරහා මේ නවීන තාක්ෂණය හඳුන්වා දීම හරහා අපිට පුළුවන්කම ලැබෙනවා විනිශ්චයකාරවරුන්ගේ කළමනාකාරීත්වය වැඩි දියුණු කරන්න. බොහෝ දෙනෙක් කතා කරන්නේ නීතිඥවරුන්ගේ හැසිරීම ආකල්ප ගැන. මම පිළිගන්නවා නීතියේ ප්‍රමාදයට නීතිඥවරුන්ගේ ආකල්ප සහ හැසිරීම බලපාලා තිබෙනවා කියලා. හැබැයි විනිශ්චයකාරවරුන්ගේ කළමනාකාරීත්වයේ ඇති දුර්වලකම් විනිශ්චයකාරවරුන්ගේ ආකල්පවල ඇති දුර්වලකම් විශාල වශයෙන් බලපාලා තිබෙනවා. ඒ වගේම නඩු කල්දබා ගැනීමට උනන්දු වන වරදකාරී හැඟීම් ඇති සේවාදායකයන් නඩු කියන්නන් විත්තිකරුවන් වගඋතරකරුවන් ඔවුන් නඩු කල්දබා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදනවා. මේවා වෙනස් කර ගැනීම සඳහා තිබෙන හොඳම ක්‍රමය තමයි මේ නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම. එනිසා මම විශ්වාස කරනවා ගරු අමාත්‍යතුමිය මේ වන විටත් ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා අපේ රටට ගැලපෙන ඒ සාර්ථක වූ රටවල් උදාහරණ ලබා ගන්න කියලා. ඒක මලයාසියාව වෙන්න පුළුවන්, වෙනත් රටක් වෙන්න පුළුවන්. නමුත් ඒ තාක්ෂණය ඉතාම ඉහළයි, භාවිතයේ අපිට අදාළයි. පුරවැසියන්, නීතිඥයන් සහ විනිශ්චයකාරවරු අපේ සම්ප්‍රදාය උරුම කරගත්ත අය. එනිසා මම විශ්වාස කරනවා මේකට මහ ලොකු මුදලක් යන්නේ නැහැ. සමාජ සාධාරණත්වය පිළිබඳව සමාජයේ තිබෙන ඒ අසහනය නැති කිරීම සඳහා රජයක් හැටියට ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය ආයෝජනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සහයෝගය ලබා දෙන්න අපි සූදානම්. ඒ සඳහා අවශ්‍ය කරන අරමුදල් ඔබතුමියගේ අමාත්‍යාංශයෙන් ලබා දෙනවා නම් ඒ කටයුත්ත කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් ඔබතුමිය කියන්නේ මුදල් නැහැ කියන. ඔබතුමිය මුදල් නැහැ කියලා කියනවා අත්වශ්‍යම අපේ ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕනේ. මේ සඳහා මුදල් නැහැ කියලා. මම අග්‍රාමාත්‍යතුමාටත් කියන්නේ අධිකරණ මුතුමිය කියනවා ඩිජිටල් කරන්න මුදල් නැහැ කියලා. ඒ නිසා අපි මේ ගැන සාකච්ඡාවක් තියලා විශේෂ මොකද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දෙන අගමැතිතුමා කිලෝමීටර් 20ක් කොන්ක්‍රීට් කරන මුදල් වලින් ඔබතුමියගේ අමාත්‍යාංශය ඩිජිටල් කරන්න පුළුවන්. අමතුමිය කිලෝමීටර් 20ක් කොන්ක්‍රීට් පාරවල් හදන මුදල් වලින් ඔබතුමියගේ සම්පූර්ණ අමාත්‍යාංශයම ඩිජිටල් කරන්න ඉලක්ක කරන්න පුළුවන්. සර කොන්ක්‍රීට්
කිලෝමීටර් 20ක්
ඩිජිටල් කරන මුදල් නිසා මම අගමැතිතුමාගේ ඉල්ලා හිටනවා. ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමා නිරෝෂන් පෙර අමාත්‍යතුමාගේ ඉල්ලා හිටනවා මේ කාරණය පිළිබඳව ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මොකද ආර්ථිකය දියුණු කරන්න සමාජ සාධාරණත්වය දියුණු කරන්න මුදල් මේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කළ යුතුමයි. එනිසා ඔබතුමාලගේ අමාත්‍යාංශය අපි දන්නවා විශාල සේවයක් කරනවා, රටේ යටතල පහසුකම් දියුණු කරනවා. ඒ වගේම අපේ රටේ අධිකරණ පද්ධතිය යටතල පහසුකම් දියුණු කරන්න ඒ මුදල් නොමැතිනම් ඒ මුදල් ලබා දෙන්න කියලා මම ඉල්ලා හිටනවා. මේක රටේ අත්‍යවශ්‍ය වූ දෙයක්. මේක මහ විශාල කාලයක් යන දෙයක්
නෙවෙයි. අමාත්‍යතුමා ස්තුතියි.
කෙටි කාලයකින් මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒ නිසා මම අධිකරණ අමාත්‍යතුමියට සුබ පතමින් මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට එතුමියගේ හිත තිබෙන බව දන්නවා. මුදල් හිඟේ තමයි ප්‍රශ්නය. මුදල් හිඟේට කරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ අමාත්‍යාංශය හරහා පිළියමක් හොදයි කියන අපේක්ෂාවෙන් මම නතර වෙනවා. බොහොම
ස්තුතියි. දෙඟඩ කරු ඉන්දික අරුත් හේරත් ඔබතුමාට විනාඩි 9යි.
බොහොමත්ම ස්තුතියි මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි. අද සාකච්ඡාවට භාජනය කරන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ එවැගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු මේ අමාත්‍යාංශ ගැන වචන කීපයක් එකතු කරන්න කැමැති. මොකද දැන් රට තුල පවතින වාතාවරණය ගත්තහම අපේ ගරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මේ අලුත් අධිකරණය පිහිටවීමත් ඒ අධිකරණ තුලින් මේ නඩු කඩිනම් කර ගැනීමත් ගැන බොහොම තර්ක විතර්ක ඉදිරිපත් කළා, යෝජනා ඉදිරිපත් කළා, වැඩපිළිවෙළවල් ඉදිරිපත් කළා. ඒ ඇත්තටම රජයේක වගකීම තමයි අලුත් දේවල් හඳුන්වා දෙමින් ඒ වගේම අලුත් ආකාරයට එවැගේම යම්කිසි ප්‍රතිපත්තියක් ඇතුව යම්කිසි වැඩපිළිවෙලක් ඇතුව යම්කිසි කාල රාමුවක් ඇතුව යම්කිසි මුදල් අයවැයෙන් වෙන් කරගෙන ඒ අමාත්‍යංශවල රාජකාරිය හරියාකාර කිරීම. හැබැයි අපි ඇතැම් කතාවල දැක්කේ පහුගිය රජයේ හොරකම් මල්ලන්න එකත් එවැගේම ඇතැම් ඇමතිවරු සහ ඒ රජයේ හිටපු ඇතැම් නිලධාරීන් ඉලක්ක කරගෙන මේ අධිකරණ ක්‍රියාවලිය ගෙන යාමත් ඒ වගේම ඒ තිබිච්ච රජයේ හොරකම් වුණාය කියලා ඒවා දෝෂ දර්ශනයට ලක් කිරීමත් පමණයි. දැන් අපි මේ කඩිමුඩියේ ගත්ත නඩු ගැන කතා කරපුවාම ඒ නඩු හැම එකකම සමහර නඩු මේ වෙද්දි තීන්දුව දීලා නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. ඒ වගේම සමහරක් නඩු මේ වෙද්දි සාකච්ඡාවට භාජනය වෙමින් විභාග වෙමින් ඒ කටයුතු කෙරෙනවා. හැබැයි අපි අධිකරණ ඇමතිතුමියට යෝජනා කරනවා දැන් මේ අවුරුදු 9ක පාලන කාලය තුබිච්ච සිදුවීම් කතා කරගෙන යද්දී අවුරුදු 4 මාරක අලුත් සිදුවීමුත් මේ තුලට එකතු වෙනවා. අවුරුදු 4 මාරක ඒ සිදුවීම් ඔබ තමුන්නාන්සේලාගේ කාලෙදිම දැන් මොකද මේ හැම කටයුත්තක්ම කරද්දි කියන්නේ අපි අලුතෙන් හිතන්න ඕන, අපි හොරකම නැති කරන්න ඕන, දූෂණය නැති කරන්න ඕන, වංචාව නැති කරන්න ඕන, යහපාලනයක් ගේන්න ඕන කියලා කතා කරද්දි ඔබ තමුන්නාන්සේලා අර අවුරුදු 9 සිද්ධිත් එක්ක ගත්තාම දැන් අවුරුදු 4 ඔබ තමුන්නාන්සේලාගේ කාලෙ ඉක්ුත් වෙමින් පවතිනවා. ඒ 4 තුලත් පිටිපස්සෙන් තව තිබුණටත් වඩා විශාල නඩු තොගයක් එකතු වෙමින් ඉන්නවා. එතකොට බාර ගන්න ආණ්ඩුව මේ නඩු වලට වැඩපිළිවෙලක් හදාගෙන කතා කරද්දී තවත් විශාල කාලයක්, විශාල ධනයක්, විශාල මුදලක් විනාශ වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබ තමුන්නාන්සලගේ ආණ්ඩුවෙන්ම ඉල්ලලා හිටිනවා. දැන් අපි පහුගිය දවස්වල දැක්කා ඔය මහ බැංකු බැඳුම් කරේ ඉඳලා ගත්තාම සෑම කටයුත්තකදීම අලුත් ව්‍යාපෘති පටන් ගද්දි, ඒ වගේම අලුත් යෝජනා පටන් ගද්දි, ඒ වගේම ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරද්දි, ජාත්‍යන්තරයත් එක්ක තිබිච්ච ගිවිසුම් අවලංගු කරද්දි හැම එකකටම ඔබ තමුන්නාන්සලා චෝදනාව. දැන් අපි අර චෝදනා එකතු කරලා ඔබ තමුන්නාන්සලාට ඉදිරිපත් කරානේ අර top 10 කියලා හොරු 10ක් ඉන්නවා කියලා. දැන් ඔය අධිකරණ ඇමතිතුමියගේ නමත් ඒ එකක තියෙනවා. එතකොට එතුමිය හරි සද්භාවයෙන් මේක මම අධිකරණ ඇමතිතුමිය විදියට කටයුතු කරද්දී මේක මට මහ විලිලැජ්ජාවක්. ඒ හින්දා අල්ලස් කොමිසමට කතා කරලා කඩිනමින් ඒ කටයුතු අරගෙන මේ top 10 එකේ ඔක්කොම තියෙන්නේ මේ වගේ පට්ටපල් බොරු කියලා පෙන්වන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක සාමාන්‍යයෙන් අර අපි කියනවා අර වැරද්ද පෙන්නෙ ඉන්නවට වැඩිය වැරද්ද හොයලා පෙන්නලා අල්ලලා දෙනවා නම් ඒක හොඳයි. ඒ නිසා තමුන්ගේ නිර්දෝෂීභාවය තමුන්ම හඳුනගෙන ඒ නිර්දෝෂීභාවය පෙන්නනවා නම් මං හිතන්නේ ඒක වඩාත් හොඳයි කියන එක ගරු අධිකරණ ඇමතිතුමියට කියනවා. මොකද ওই නඩුව ওই ආකාරයෙන් තිබුණාට තව මාස 6ක් 7ක් අවුරුද්දක් ගියාම සමහර වෙලාවට අල්ලස් කොමිසමේ විභාග වෙන්න පුළුවන්. එතකොට අද ඔබ තමුන්නාන්සේලා අර විශේෂ අධිකරණ හදාගෙන අලුත් ක්‍රමානුකූලව අධිකරණ කොමිසම් සභා හදාගෙන මේ යන වැඩපිළිවෙලට කළු ලපයක් ඒ එන ආණ්ඩුවේදී ඇති වෙන්න පුළුවන්. මොකද මේක ඔබ තමුන්නාන්සේලා මේ වතාවේ නොකර තිබුණොත් ඒසාර නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන හින්දා ඕගොල්ලන්ගේම කාලේ කරගන්න එක හොඳයි. මට සිසිල ජයකොඩි මන්ත්‍රීතුමාගේ විනාඩි 10 අරගන්න කියලා තියෙනවා. එතුමා අද එන්නේ නැහැ. ඒ නිසා මම ඒකත් ඔබ තමුන්නාන්සේගෙන් ඉල්ලා සිටිනවා මූලාසනයේ මන්ත්‍රීතුමාගේ. ඒ වගේම එහෙම කතා කරද්දි බන්ධනාගාර ගැන අපි අද කතා කරන්න ඕන. බන්ධනාගාර ගැන අපි කතා කරද්දි අපි බෝගම්බර බන්ධනාගාරේ නුවර බන්ධනාගාරේ අපි වෙනස් කළා. තංගල්ලේ බන්ධනාගාරේ අලුත් තැනකට ගෙනිච්චා. ඉතින් ඒ නිසා මේ හිරකාරයොත් මිනිස්සයෝය කියන කය ඉන්නවට වඩා සැබෑවටම හිරකාරයන්ට මානුෂික අන්දමින් සලකනවා නම් මං හිතන්නේ ඒක හොඳයි. අර ඉංග්‍රීසීන්ගේ පාලන කාලේ තිබිච්ච ගොඩනැගිලි, ඒ වගේම තිබිච්ච පහසුකම්, තිබිච්ච ක්‍රමවේදයන්ම තමයි තාම තියෙන්නේ. එනිසා සිරගත වෙන පුද්ගලයා සමහර වෙලාවට සිරගෙදරදිම මිය යනවා වසංගත ලෙඩ රෝග හැදිලා. ඒ වගේම ඒ නිලධාරින්ගේ මානසිකත්වය අද බොහොම බිඳුවට වැටලා තියෙනවා. මොකද ඒ නිලධාරින්ට ඒ හොඳ මානසිකත්වයෙන් වැඩ කරන්න පුළුවන් ඒ නිලධාරි ප්‍රමාණයක් නැහැ. අද හිරකාරය ප්‍රමාණය නිලධාරයෙකුට පාලනය කරන්න තියෙන ප්‍රමාණයටත් වඩා විශාලයි. ඒක නිලධාරියෙකුට ඒ හිරකාරය ප්‍රමාණය පාලනය කරගන්න බෑ. අපි ඒ නිසා දකිනවා සමහර බරපතල චෝදනාවලට ලක්වෙච්ච බරපතල වැරදිවලට ලක්වෙච්ච හිරකාරුවෝ ප්‍රවාහනය කරද්දි රැඳවියන් ප්‍රවාහනය කරද්දි ඝාතනයට පවා ලක් වෙනවා. ඒ අවශ්‍ය කරන ආරක්ෂාව ඒ ආරක්ෂකයින්ට නැහැ. බන්ධනාගාර නියාමකයින්ට නැහැ. බන්ධනාගාර නිලධාරීන්ට නැහැ. ඒ නිසා ඒ නිලධාරීන් දේශපාලනිකව බඳවා ගන්නේ නැතුව ඒ නිලධාරීන්ට දේශපාලනිකව උසස් වීම දෙන්නේ නැතුව සාධාරණ ක්‍රමවේදයක් අනුව සුදුසුකම් අනුව ඒ උසස් වීම සහ ඒ බඳවා ගැනීම කරනවා නම් මං හිතන්නේ ඒ බන්ධනාගාරවල තියෙන අඩුපාඩු ගැටලු හරියාකාරව සමස්ත අයවැයෙන් මුදල් වෙන් කරලා කරනවා නම් මං හිතන්නේ බොහොම හොඳයි. අද රටේ තියෙන අනෙකුත් බන්ධනාගාරත් ඒ වගේ බොහොම භයානක ඒ වගේම බොහොම දුර්වල තත්ත්වයක අඩුපහසුකම් තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා ඒකත් මතක් කරමින් මේ රාජ්‍ය පරිපාලනය ගැන අද කතා කරන දවසේ අපි රාජ්‍ය පරිපාලන ගරු ඇමතිතුමාට කියනවා දැන් ඊයේ පෙරේද අපි දැක්කා මේ ඔබතුමන්වහන්සේලා අයවැයක් වැයශීර්ෂයක් පරාජය වුණා. වැයශීර්ෂයේ ස්වදේශ කටයුතු ඒ වැයශීර්ෂයේ පරාජය වෙච්චහම ඔබතුමන්වහන්සේලා කිව්වා දැන් රාජ්‍ය සේවකයන්ට පටි දෙන්න වෙන්නේ නැහැ. හැබැයි අගමැතිවරයා කිව්වා මේක පරාජය වෙච්ච එක මහලොකු දෙයක් නෙමෙයි. රුපියල් 300 ගාණක් විතරයි මේකෙන් අඩු වෙලා තියෙන්නේ. ඒ හින්දා ගැටලුවක් නැහැ කියලා. පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්න බෑ කියලා ඊට පස්සේ ඒ අගමැතිවරයාම කිව්වා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවක තියෙන්න ඕන යම්කිසි පරිපාලනමය ක්‍රමවේදයක්. යම්කිසි වැඩපිළිවෙලක්. යම්කිසි ප්‍රතිපත්තියක්. හැබැයි මේ ආණ්ඩුවේ අපි දකින්නේ නැත්තේ අන්න ඒකයි. මේ ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා කියන එක රටට ලෝකයට පේන්නේ මේ ආණ්ඩුවේ අගමැතිවරයාගේ ඉඳලා සියලු දෙනා දැන් කතා කරන ප්‍රකාශ කරන දේ පැයකින් දෙකකින් දවසකින් සතියකින් වෙනස් කරනවා. එතකොට රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාවලිය කරන්න බෑ. දැන් අද අපි දන්නවා 115කට ආසන්න රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් රටේ සේවය කරනවා. හැබැයි මේ සේවකයන්ගෙන් හරියාකාර ඒ සේවාව ලබා ගන්නවද? ඒ සේවකයන් ලව්වා රාජ්‍ය සේවකයන් ලව්වා ඒ රාජ්‍ය සේවකයන් හරියාකාර පරිපාලනය කරන. උදාහරණයකට ගම්වල ඉන්නවා සංවර්ධන නිලධාරී. ඒ සංවර්ධන නිලධාරීන් උපාධිධාරී. එතකොට උපාධිධාරීන් විදිහට බඳවාගත්තු සංවර්ධන නිලධාරීන්ගේ හරියාකාර වැඩ කටයුතු කරනවද? ඒක කරන්නේ නැහැ. ඒක කරන්න සමහරුන්ට පවරන්න ආණ්ඩුව බයයි. රජය බයයි. ඒගොල්ලන්ට පත්වීම් දුන්නේ කලින් ආණ්ඩුවේ. ඒ නිසා මේ ව්‍යාපෘති ඒගොල්ලන්ට අධීක්ෂණය කරන්න බලන්න දෙන්න බෑ කියලා ඒගොල්ලන් ඉවත් කරනවා. ඉතින් ඒ වගේ අර පටු ආකල්පත් එක්ක රජයේ කටයුතු කරොත් ඒ රාජ්‍ය සේවකයාගෙන් ලබා ගන්නා ඒ වැඩ කොටස එහෙම නැත්නම් ඒ කැපැසිටි එක රාජ්‍ය සේවකයාගෙන් ලබා ගන්න බෑ. ඒ රාජ්‍ය සේවකයා උදාසීන වෙනවා. ඉතින් ඒ නිසා රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට කියනවා දැන් මේක 2013 මට මතක විදිහට 2015 දී ක්‍රියාත්මක වෙන්න මේ චක්‍රලේඛනය ගෙනාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වෙන්න ඕන කියලා. ඒ වැඩිවීම අනුව ඔබ තමුන්නාන්සලා 2015 ඉඳලා රාජ්‍ය සේවකයාට වැටුප් වැඩි කරන ක්‍රමවේද ගෙනාවා. ඒක බොහොම හොඳයි. ඒක අපි රජයක් විදිහට ඒ කලින් රජයේ ගත්ත ප්‍රතිපත්තිමේ තීන්දුව ඔයගොල්ලෝ ඉස්සරහට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල හදපු එක ගැන අපි ඔබ තමුන්නාන්සලාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි එතනදි කියවුනේ නැහැ 2013 චක්‍රලේඛනයේ තමයි අපි මේ වැඩ කටයුතු කරන්න කියලා. හැබැයි ඒ 2013 රාජ්‍ය සේවකයා ඉන්න ඕන තැන ඒ රාජ්‍ය සේවකයන් ලැබිය යුතු පහසුකම් ඒ රාජ්‍ය සේවකයාට ලබා දෙන්න ඕන දීමනා සියල්ල ඒකට එකතු කරලා තිබුණා. හැබැයි අපි දැක්කා කම්කරු ශ්‍රේණියේ ඉන්න සමහර නිලධාරීන්ට සමහර ගරු ඇමතිතුමා යම්කිසි ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තාම ඒකට මුදල් වෙන් කරගන්න ඕන වැඩපිළිවෙල හදන්න ඕන. ඔබතුමා 2013 ඒ ක්‍රියාවලිය පටන් ගන්න ඒ චක්‍රලේඛනය ගැහුවා කියලා පිළිගත්තු එකට බොහොම ස්තුතියි. ඒ නිසා 2013 චක්‍රලේඛනේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ චක්‍රලේඛනේ දීමනා ලබා දීලා තිබුණ එක ඔබ තමුන්නාන්සලා කපලා තියෙනවා. දැන් මේ පළාත් පාලන ඒ අමාත්‍යංශයේ පළාත් පාලන සේවයේ ඉන්න කම්කරුවා ගමේ පාරේ කුණු ටික ගන්න කම්කරුවා, විදුලිය හදන කම්කරුවා, ඒ සියලු දෙනාගේ දීමනා කපලා තියෙනවා මේකෙදි. දීමනාව රුපියල් 3000ක් කෙන එක ඒ කම්කරුවාගේ වැටුප රුපියල් 1000කින් වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පොඩි පන්තියේ කම්කරුවට එතන ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඔබ තමුන්නාන්සලා මේ මහ බැංකු බැඳුම් කරේ තිබිච්ච විශාල මංකොල්ල නිසා රාජ්‍ය සේවකයාට මෙහෙම නෙමෙයි 10-12 ගුණයකින් පඩි වැඩි කරන්න ඕන. එහෙම නැත්නම් ඒ රාජ්‍ය සේවකයාට ජීවන වියදමත් එක්ක මේ පඩිය සොච්චමක් වෙලා තියෙන්නේ. අද රාජ්‍ය සේවකයා ගෙනල්ලා බලන්න ඔබ තමුන්නාන්සලා මේ වැඩි වේ සමීකරණයක් කරලා ඒක ගණනය කරලා කියන්නේ මම ඔබ තමුන්නාන්සලාට එළියට කැන්දලා පන්තියක් තියලා දෙන්නම්. ඒක වෙනම කතාවක්. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ රාජ්‍ය සේවකයා වෙනුවෙන් මීට වඩා මැදිහත් වීමත් මේ පඩි වැඩි වීම පඩි වැඩි කරලා දීම සම්බන්ධයෙන් නිස්සෘතිවන්ත වෙනවා රජයට. ඒක පැහැදිලිවම ඒ රාජ්‍ය සේවකරලා යමුද ඇස්වැසිල්ල. හැබැයි අර විනාශයේ දූෂණයේ නාස්තිය පරිපාලනේ ඔබ තමුන්නාන්සේලා ඒක හරියාකාරව කරගන්න. ඒ දූෂණයේ විනාශය නවත්ත ගත්තොත් රාජ්‍ය සේවකයා තව ටිකක් සතුටින් සේවයට සම්බන්ධ කරගෙන මේ රටේ මං හිතන්නේ ඉදිරි එළඹෙන ආණ්ඩුවකට උනත් වැඩක් කරන්න පුළුවන් හොඳ මානසිකත්වයක් රාජ්‍ය සේවකයාට ලැබෙයි. ඉතින් ඒ නිසා මේ වැඩිවීම ගැන ආණ්ඩුවට අපි ඒ ස්තුතිය පුද කරන ගමන් ආපදා කළමනා කරන අමාත්‍යංශය ගැන වචන දෙකක් මම කතා කරන්න. මොකද අද මුළු රටම නියඟයක් එක්ක ඒ වගේම විශාල ආපදාවකට මං හිතන්නේ දිස්ත්‍රික්ක ගණනාවක් ගිහිල්ලා තියෙන. ඔබ තමුන්නාන්සේලා ඒ අතරේ විදුලිය කප්පාදු කිරීම තුලින් තවත් ආපදාවකට ගිහිල්ලා තියෙන. දැන් මට අද එද්දි එක තැනැත්ති කතා කරලා කියනවා දැන් පැය 48ක් කොළඹ එක්තරා ප්‍රදේශයකට ජලය නැහැ. ඒ අතරට පැයයි ජලය ලැබිලා තියෙන්නේ. ඒකත් ආපදාවක්. ඉතින් ඒ නිසා මේ ආපදා කරන කළමනා කරන අමාත්‍යංශයේ මං හිතන්නේ ඕගොල්ලෝ මුළු රටම පහුගිය අයවැය තුල රක්ෂණය කළා. ස්වභාවික ආපදාවලදී ඒ ස්වභාවික ආපදා වලින් වන්දි ගෙවන්න. මම දන්නේ නැහැ මේ වෙද්දී රක්ෂණය ක්‍රියාත්මක වෙනවද, ඒක ප්‍රතිලාභ ලැබෙනවද කියලා. හැබැයි ස්වභාවික විපතක් වෙච්චහම දැන් උදාහරණයක්කට ගත්තහම අර කෑගල්ලේ නායගිය සමහර අයට තාම වන්දි ලැබිලා නැහැ. ඒ වගේම මගේ විනාඩි 3ක් තියෙනවා. විශාල සුලි සුළඟකින් නිවාස 4-500ක් විනාශ වුණා. බොහෝම සොච්චම් මුදලක් තමයි එම් පුද්ගලයින්ට වන්දි විදියට ලැබුණේ. ඒක ගැන කතා කරපුවාම ග්‍රාම නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් ලෙක්ක ඒගොල්ලෝ කියන්නේ මේවා තක්සේරු කරන්න හරියම නිලධාරි නැහැ. ඒ නිලධාරි නැති හින්දා අපිට ලැබෙන දේ බෙදලා දෙන්න වෙනවා. එතකොට 100ක් විනාශ වෙච්ච පුද්ගලයෙක්ට 20යි ලැබෙන්නේ. හැබැයි 20ක් විනාශ වෙච්ච පුද්ගලයාට 20ම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ගැටලුව අද රට තුල තියෙනවා. ඒ නිසා මේ නියඟියත් එක්ක ඔබ තමුන්නාන්සලා මම අහගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරලා කිව්වා ඇතැම් ප්‍රදේශවලට ඒ නියන් සහනාධාර ඒ වගේ දේවල් දීලා තියෙනවා කියලා. හැබැයි 3-4000ක් නෙමෙයි නියන් සහනාධාර දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ලක්ෂ 10කට 15කට මේ වෙද්දි නියන් සහනාධාර දෙන්න වෙලා. උදාහරණයකට ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගාහානි නොවුනත් අද ජලය නැතිකම නිසා ලොකු විනාශයක් අද සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ලොකු මේ ඒ නියඟෙට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මම හිතන්නේ 7-8ක් මේ වෙද්දි භාජනය වෙලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන අවශ්‍ය වෙලා තියෙනවා. දැන් යාන වාහන පහුගිය වතාවේ 2013, 14, 15 ඔබ තමුන්නාන්සේලාත් ලබා දුන්නා. හැබැයි දැන් ඒවා ධාවනය කරගන්න ඒ වැඩ ටික කරගන්න ඉන්ධන ටික නැහැ. ඒවට අවශ්‍ය කරන රියදුර ටික නැහැ. ඒවට අවශ්‍ය කරන අනිකුත් පහසුකම් ටික නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට මේවා ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරු එක්ක සාකච්ඡා කරලා ඒ පහසුකම් ටික ලබා දෙන්න කඩිනම් වුණොත් ජනතාවට ජලය කියන්නේ අතිශය වැදගත් කාරණයක්. ඒ ජනතාවට ඒ පහසුකම් ලබා ගන්න පුළුවන් වේ. ඒ නිසා අපි ඔබ තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා අපිට වෙන්නේ අපි හැම වෙලාවෙම හැම මොහොතෙම කටයුතු කරන්නේ ආපදාව අපි ළඟට එනකන් ඉඳලා. ආපදාව අපි ළඟට ආවට පස්සේ තමයි අපි ආපදාවට කටයුතු කරන්නේ. ආපදාව එන්න කලින් සැලසුමක් අපි ළඟ නැහැ. සැලසුමක් අපි ළඟ නැහැ. මෙතුමා තියන්න මොකක් හරි වගේ එකක් පාවිච්චි කරනවා නම් මට කතා කරන එක ලේසි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. මොකද මේ වගේ පුද්ගලයෝ එක්ක මේ අදහස ගරු ඇමතිතුමා අපි අදහසක් ඔබ තමුන්නාන්සලාගේ රජයට අදහසක් මේ දෙන්නේ. ඒ අදහස අනුව විපක්ෂයේ උනත් අපි අර කුහකකමින් ඉදිරිපත් කරන අදහස් නෙමෙයි මේවා. අපේ යෝජනා පාර්ලිමේන්තුවට 225ක් දිස්ත්‍රික්ක විදියට එවන්නේ. ඒ 225ටම ජනතාවගේ ගැටලු තියෙනවා. ජනතාවගේ ගැටලු තියෙන. ඒ ගැටලු තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගැටලුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයටත් හොඳක් වෙනවා. හැම පක්ෂකම මිනිස්සුයෙකුට හොඳක් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ අපි ගේන යෝජනා වලට කලබල වෙන්න එපා. ආණ්ඩුවට කරගන්න බෑ කියලා අපි දන්නවා. ආණ්ඩුවට පැය 24 විදුලිය දී ගන්න බෑ. දවස් 365 විදුලිය දී ගන්න බෑ. ජලය දී ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඒවට යෝජනා ගේන්නේ. එහෙම නැතුව අපි ඒවට අපි ඔයගොල්ලන්ට කියනාලා ඒවා උසුළු විසුළු වලට ලක් කරනාරනේ නැහැ. අපි ඔයගොල්ලන්ට යෝජනා ගෙනල්ලා ඒ යෝජනා තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි නැවතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මේ නියඟය සහ මේ අනෙක් කටයුතු වෙනුවෙන් ඒ ගරු මේ ඇමතිතුමා මේ ඒ ප්‍රදේශයන් ගැන මේකටත් වඩා හොයලා බලලා මේ අවශ්‍ය කරන මූල්‍යමය ඒ උදව්ව ඒ ආයතනවලට ලබා දෙන්න කියලා ඉල්ලමින් මට වෙලාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් ඉන්නවා. බොහොමත්ම ස්තුතියි.